සරණයාමුදුව.
ආ ඔව් කිය.
ස්වාමීනි ඔය මේ මනෝකාය කියලා අදහස් කරන චතුර්ජ
මනෝමය කාය.
මනෝමය කාය කියන්නේ ත්‍රිජකායද?
නෑ. ත්‍රිජකායෙන් ත්‍රිජකාය කියන්නේ තුනක්. කර්ජකාය, මස්ලේ ඇටසහර නැහිත වූ මේ කූඩුව. නොමැරෙන මනෝමය කාය. තුන්වෙනි එක චිත්තජ කාය.
කර්මද චිත්තජ ඍතුජ ආහාරජ කියලා කවල් හතරක්
ඉන්නවා. ඔව්. නමුත් ත්‍රිජකාය තමයි තියෙන්නේ කරුණු හතරක් ක්‍රියාත්මක වෙනවා චිත්තජ කාය. ඒ කියන්නේ දැන් කර්ජකායෙන් විඥානය උපයෝගී කරගෙන කර්ම බීජ සකස් කරනවා. සකස් කරපු කර්ම බීජ මනෝමය කාය තැන්පත් කරන්නේ චිත්තජ කාය. මනෝමය කාය තැන්පත් වූ චිත්තජ කර්ම බීජ ආයි අලුතෙන් අරගෙන ඔක්කාන්ති කරන්නේ එහෙනම් ක්‍රියාත්මක කරන්නේ තන තව තැනක පැල කරන්නේ ආයි චිත්තජ කාය. එතකොට චිත්තජ කායේ ක්‍රියාකාරකම් තියෙනවා අර කර්ජකායයි විඥානයයි සකස් කරපු කර්ම බීජ තැන්පත් කරන්නේත් මනෝමය කාය චිත්තජ කාය. මනෝමය කාය තැන්පත් කරපු කර්ම බීජයක් අරගෙන නන්ත පැල කරන්නේත් චිත්තජ කාය. එතකොට මේකේ මේ ක්‍රියාකාරී කර්ජකායේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා, මනෝමය කායේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා, චිත්තජ කායේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අරහත්ත්වයට පත් වූ ගමම්ම අරහත්ත්වයට පත් වෙනවා කියන්නේ මනෝමය කායේ එකම කර්ම බීජයක්වත් නැහැ. එකම කර්ම බීජයක්වත් ඉතුරු නැහැ. අලුතෙන් කර්ම බීජ සකස් කරන්නෙත් නැහැ. පර්ණ කර්ම බීජ කීනම් පුරාණං නවන්නත් සම්භවං අලුත් කර්ම බීජ හදන්නෙත් නැහැ. කර්ම බීජ රැස් වෙන්න ආයතිකේ බාස්මින් ආයතන රටාවකුත් නැහැ. ඒක නිසා අරහතුන් වහන්සේගේ කර්ම බීජ මනෝමය කාය එකක්වත් නැහැ. මනෝමය කාය තියෙනවා. අලුතෙන් කර්ම බීජ එකතු වෙන්නෙත් නැහැ, සකස් වෙන්නෙත් නැහැ. අතීත සියලු කර්ම බීජත් ඉවරයි. කර්ම බීජ රැස් වෙන ආයතනයකුත් නැහැ. ඒ නිසා කර්ම බීජ නැහැ. එතකොට වෙන්නේ අර චිත්තජ කාය අකර්මන්නේ වෙනවා. කර්ජ කාය ගෙනාපු ආවිසි වලලා මැරිලා යනම මනෝමය කාය එකම කර්ම බීජයක් නැති නිසා නැවත උපතක් ලබන්න හේතුවක් නැහැ. උපතක් ලබන්න ගමන කෙලවර කරනවා, දුප්පැවැත්ම අවසන් කරනවා. හැබැයි මනෝමය කාය අරහතුන් වහන්සේගේ ඉතුරුයි.
තුරාඳුනේ මනෝමය කාය කියලා කියනවා කර්මද චිත්තජ ඍතුජ කියන මේ ඒ කායවල් තුනෙන් වෙන් වෙච්ච එකක්ද නැත්නම් ඒ තුනටම?
නෑ නෑ, ඔය තුනේම එකතුවක්. මනෝමය කාය තමයි ඔබ දැන් ඔබ මේ සංසාර ගමනේ දැන් අර බුදුහාමුදුරන්ට පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය ලැබුණා කියන්නේ ඔය මනෝමය කාය දිගේ අතීතයේ එක්වරක් එකාත්මයක් දෙක උපතක් තුන් උපතක් 100,000 ලක්ෂයක් අතීතයේ යන්න පුළුවන් මේ මනෝමය කාය දිගේ. එතකොට මනෝමය කාය කිසි දවසක වෙනස් වෙන්නේ
නැහැ,
මාරු වෙන්නේ නැහැ, පටලැවෙන්නේ නැහැ, කලවම් වෙන්නේ
නැහැ. දැන් මිනිස්සෙක්ට මනෝමය කායක්
තියෙනවනේ. කුරා කුඹියටත්, මිනිස්සයාටත්, දෙවියටත්, භූතයටත්, පෙරේතයටත්, බ්‍රහ්මයාටත් එකම මනෝමය කායක් තියෙනවා. එකම ආකාර වූ මනෝමය කායක්.
මිනිස්සයා චුති වුණාට පස්සේ අපි තුන් පටිසන්ධියක් ලබනවා කියලා දේව භවයක.
ඔව්. ඒත් මනෝමය කාය එකයි කර්ජ කූඩුව දේව. බල්ලෙක් වුණත් බල්ලගේ දැන් මිනිසෙක් වෙලා මැරිලා ගියා, මනෝමය කය මැරිලා ගියාම අර ගතියට අදාළව බලු කයක් ලැබුවා. බලු කය කර්ජ කය මනෝමය කය එකයි.
එකම මනෝමය කයක්
එකම මනෝමය කයට කූඩුවක් හදාගත්තා.
ඒතර හඳුනේ පූර්ණ කර්මජෝ දැන් අපි තුන් සත්‍ය ප්‍රතිසන්දියක් ලබනකොට කාය දශක, භව දශක, වස්තු දශක, ඊළඟට චක්කුසෝත ගාන ජීවහා කාය දශක මේ විදිහට මේ දශක කලාප හතකින් යුක්ත වෙලා පූර්ණ කර්මජ කයක් පහළ වෙනවනේ කර්මජ කය. ඒතර මේක ඊට පස්සේ ඍතු විපර්යාසයට භාජනය වෙන තස්චිත්තේ પરම්පරාව වැඩ කරන විදිහට අර පූර්ණ කර්මජ කයක් හට ගන්නව නේද හැම පරිසන්දියකදීම.
ඔව්. දැන් මෙහෙමයි. දැන් මේකේ තියෙනවා මහා නිදාන් සූත්‍රයේ චක්කුංච පටිච්ච රූපේච එමනන සෝතංච පටිච්ච සද්දංච උප්පාදු. චක්කුංච පටිච්ච උපාදෝ විඥාන උපාදෝ පවත්තං පවත්ත නිමිත්තං නිමිත්ත පටිසන්ධි පටිසන්ධි ගති ගති ආයුහණ ආයුහණ නිබ්බති උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක දෝමනස උපායස. ඔය පටිච්ච සමුප්පාද විග්‍රහය මහා නිදාන සූත්‍රයේ තියෙනවා. එතකොට යම්කිසි කෙනෙක් දැන් චක්කුංච පටිච්ච රූප උප්පාදෝ පවත්තං පවත්ත නිමිත්තං නිමිත්ත පටිසන්ධි පටිසන්ධි ගති. දැන් එතකොට නිමිත්තක් උරුම වෙනවා ඒ පුද්ගලයාට මරණ මොහොතේ නිමිත්තක් ලැබෙනවා පටිසන්ධියට. ඒ නිමිත්තට අනුව ගතිරුව ගතිගුණ ගතිහඬ ගතිබල සියලු දේ ලැබෙනවා. එතකොට ඒ කර්ම බීජයට අනුව දැන් අපි හිතමුකෝ යම් කිසි කෙනෙක්ගේ මනෝමය කාය තියෙන්නේ බාල ගති කර්ම බීජයක් කියලා, බලු කර්ම බීජයක් කියලා. එතකොට බලුරුව බලුහඬ බලුගතු බලගති අර මනෝමය කායට ලැබෙනවා. එතකොට හැදුන කරජ කාය බලු පැටිය. එතකොට රුව ගති හඬ සියලු දේ ලැබෙනවා.
මම ගැටළු හවුතුන දැන් කර්මජගය කියන්නේ අපි දැන් බලු බලු කර්මජගයක් හට ගන්නවා කියන එක.
එතකොට මේක අර කර්මජගය කියන්නේ අර කර්ම බීජ.
ඔය තමයි දැන් කර්මජකය කියන්නේ අලුතෙන්ම නේද පූර්ණ කර්මජකය.
එතකොට කර්ම බීජයක් තමයි කර්මජකය කියන්නේ. කර්මජකය කියලා එකක් නැහැ. කයවල තියෙන්නේ තුනයි, කර්ජකය, මනෝමයකය, චිත්තජකය. මනෝමයකය තමයි කර්ම බීජයෙන්පත් කරන්නේ. එතකොට ඒක කර්මජකයක් වෙනවා. එතකොට මනෝමයකයේ කර්ම බීජයක් තියෙනවා නම් ඒක කර්මජකයක් වෙනවා. මනෝමයකයේ කර්ම බීජ නැත්නම් අරහතුන් වහන්සේ ආයි උපතක් ලබන්න බෑ.
චේතනා සීල සංවර සීල අවිතික්කම සීල
වේරමණී සීල
ඒ පහේ හැමතුනේ දැන් අපිට මේ රකින්න බැරි සීලයක් නේ.
ඒක සීලේ පිහිටන සීලේ පතිත්තාය
පිහිටන සීල.
මේ පතිත්තාය කියන්නේ ඇත්ත වශයෙන්ම දැන් මේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ ඉන්ද්‍රිය සංවර සීලය තමයි මුල්. ඉන්ද්‍රිය සංවර කියන්නේ ඇහැ සංවර කරගත යුතුයි, කන සංවර කරගත යුතුයි, නාසය දිවකයමන් සංවර කරගත යුතුයි. සංවර කරගත්තාම ඉන්ද්‍රිය සංවරය ලැබෙනවා, ප්‍රත්‍ය සංවරය ලැබෙනවා, ප්‍රාතිමොක්ඛ සංවරය ලැබෙනවා, ආයතික සංවරය ලැබෙනවා. සංවර සීලය පූර්ණ වුණොත් ප්‍රාණ සීලය, චේතනා සීලය, වේරමණී සීලය, අවිතික්කම සීලය, පංච සීලය ප්‍රතිපදාව පූර්ණ වෙනවා. සංවරයෙන් තොරව මේ අනිත් පහ පූර්ණ වෙන්නේ නැහැ.
එතකොට හඳුන්නේ දැන් අපි මේ වේරමණී දැන් අපි
වේරමණී එක
ශික්ෂාව සමාදන් වෙනකොට පාණාතිපාතා වේරමණී හැමතැන වේරමණී කියන වචනේ පාවිච්චි කරනවා.
හැමතැනම විරමණය තියෙනවා. ඒක වැලකීම, ඒක හොඳයි.
ඒක සහ දැන් මම කියනවා
හැබැයි ඒක
ඒක සහ අතන වේරමණී දැන් පන් සිල්වල තියෙන වේරමණී වල සහ පංච ශික්ෂාවල තියෙන වේරමණී අතර සම්බන්ධයක් තියෙනවද? මේ දෙකම එකයි
තියෙනවා. වේරමණී කිව්වොත් කොහෙමත් විරමණේ හැමනම් බැලකීම වෙන්වීම. නමුත් සංවරයේ ඊට වඩා බලවත්. එතකොට ඉන්ද්‍රිය සංවරයයි ඉන්ද්‍රිය වැලකීමයි මම අර උදාහරණයෙන් කිව්වේ, අර උපමාවෙන් කිව්වේ පහේම ඔය උදාහරණේ තියෙනවා. උපමාව තියෙනවා. ඉතින් ඒක නිසා බැලකීම හොඳයි පැවැත්මට, සංවරය නැවැත්මට. සංවර වුණොත් සංසිඳවන්න පුළුවන්, සම්මා වෙන්න පුළුවන්. විරමණයෙන් සංසිඳවන්න බෑ, සම්මා වෙන්නෙත් නෑ. හැබැයි පැවැත්ම හොඳින් පවත්වාගෙන යනවා. දෙව් සැප, රජ සැප, සිටු සැප ලබන්න පුළුවන්. දැන් මෙතන මේ සංවරය බලවත්කම පෙන්වන්න අර වේරප්පත්ත කතාව කිව්වා. වේරප්පත්ත කියලා හාමුදුරු නමක් හිටියා. බුදුහාමුදුරන් කාලෙමේ ඊට පෙරහෝ පසුවෝ කාලෙක මේ සංවරයේ තේරුම් නොගත්ත කාලෙක තමයි මේ වේරප්පත්ත හාමුදුරුව හිටියේ. ඒ හාමුදුරුව මේ ඔය පන්සිල් නෙමේ, දසසිල් නෙමේ, සාමණේරන සිල් නෙමේ, උපසම්පදා සිල්ම, අර බීජගාම භූතගාම සමාරම්භා පටිවිදතෝ හොති සමාදන් වෙලා හිටියේ. ඒක බීජගාම භූතගාම වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාදන් වෙලා හිටියේ. ඒ හාමුදුරුව උපන් දවසේ ඉඳන්ම සිල් සමාදන් වුණා. බොහොම හොඳ සිල්වත් හාමුදුරුවමක්, කිසිම සීලයක් කැඩුවේ නැහැ කවදක්වත්. ඒ හාමුදුරුව දවසක් මේ ගඟකින් එගොඩ වෙන්න ගියා. ගඟකින් එගොඩ වෙන්න ගියාම අර ඔරුව පෙරලෙන්න ගියා. පෙරලෙන්න ගියාම ඒ ළඟ තිබුණ අත්තක් තිබුණා. අත්තේ එකපාරට අල්ලගත්තා. අත්තේ කොල්ල ටික කැඩුනා. දැන් මේ හාමුදුරුවන්ට දැන් මේ ජීවිත කාලයේම අනික් සියලු සිල්පද රැක්කා, ආරක්ෂා කළා. එක පාට මේ බීජගාම භූතගාම සමාරම්භ මේ වේරමණී මේක කැඩුණා. මේ සිල්පදයේ කැඩුණා. දැන් මේ රාම්දුරන්ට අර මුළු ජීවිත කාලයේම රැක්ක සිල් තේරුම් ගන්න බැරුව මේක එකපාරට බලවත්සේ හිතට ඇති වුණා. මරණ මොහොතේදී මේ අර මුළු ජීවිත කාලයේම රැක්ක සිල් නෙමේ මතක් වුණේ අර අත්තේ කොල්ල ටික කැඩුව මේ සිල්පදයේ කැඩුණ බව. ඉපදුනේ කොහෙද? නායක වෙලා ඉපදුනා ඒරප්පත්ත නාගයා. නමුත් එදා ඔය ප්‍රාතිමොක්ක සංවරය කියන එක ඒ හාමුදුරුව දැනගත්තා නම් ඒ මොහොතෙම අර තමන් අතින් අර කොළ ටිකක් කැඩුන එකෙන් කමා කරගන්න තිබුණා. ප්‍රාතිමොක්ක සංවරයෙන් අර කොළ ටික කැඩුන එකෙන් කමා කරගෙන ඒකෙන් විදින්දාල ඒකත් නිච්ච නැ අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන ඒකත් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග කරන්න තිබුණා. හතර කමටහන් දැනගෙන හිටියා. එහෙමනම් අර මරණ මොහොතේ එන්නේ නැහැ. මරණ මොහොතේ අරක එන්නේ නැහැ. අර සීලය පූර්ණ වෙනවා. මගපල් ලබන්න සුදුසුකම් තිබුණා. නමුත් මරණ මොහොතේ මොකද අර පාතිමොක්ක සංවරය තේරුම් අරගෙන හිටියේ නැති නිසා. ඉතින් ඒක නිසා මේ ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, පාතිමොක්ක සංවරය, ආයතික සංවරය තමා බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ සතර සංවර සීලය. හතර සංවර සීලය පූර්ණය වෙනවා නම් කුසලය පූර්ණය වෙනවා. නමුත් වේරමණී සීලයෙන් වැළකෙනවා, වැරදේ කිරීමෙන් වැළකෙනවා. හැබැයි වැළකුණාට නිවන් දකින්න මුල උදුරා දාන්න බෑ. රාග මුල, දේශ මුල, මෝහ මුල උදුරා දාන්න බෑ. කුසලස්ස උපසම්පදා තත්වයට පත් වෙන්නේ නැහැ. ඒක නිසා ඒක ප්‍රමාණවත් මදි. ඔව්, ඒක හරි. අර චේතනාව තිබුණේ ඒක තමයි මං කිව්වේ. චේතනාව අර කර්ම බීජය හදාගත්තා. අර සිල්පදයේ කැඩුව එකේ ඒක කර්ම බීජයක් හදාගත්තා. ඒකට අදාළව හතර අපායි ඉපදුණා. ඒ විඥානේ නෙමෙයි. විඥාණයෙන් හදාගත්ත කර්ම බීජය තැන්පත් වුණා. ඒ කර්ම බීජයට අදාළව ගති උපත ලැබුවා. ඒ විඥානේ නෙමෙයි. අලුත් විඥානයක් හැදුණා. නාගයා විඥානේ වෙන එකක්, ආමුදුරන්ගේ විඥානේ වෙන එකක්. ආමුදුරන්ගේ විඥාණයෙන් සීල රැක නාගයාගේ විඥාණයෙන් දැන් සීලයක් නැහැ.
ආමුදුරනේ අහංකාර, මමින්කාර, මානනුසය සහ මේ සපදුක් නොදුක් නොසෝ වේදනාවේ අවිද්‍යාවෙන් පටිච්ච වීම අතර සම්බන්ධය සායක පොඩ්ඩක් කෙටි විග්‍රහයක් කරලා.
මොකද්ද?
නොදුක් නොසෝ වේදනාවේ අවිද්‍යාවෙන් පටිච්ච වීම කියන කාරණය සහ
පටිච්ච වෙන්නේ තුන් ආකාරයි. එකක් ප්‍රිය දෙයට පටිච්ච වෙනවා. එකක් අප්‍රිය දෙයට පටිච්ච වෙනවා. එකක් අදුක්කම අසුක අතර මැන්නොත් සංසන්දනය කළොත් පටිච්ච වෙනවා.
මේ කාරණේ පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්න.
දැන් ඇහෙන් දැක්ක ප්‍රියමනාප රූපයක් තියෙනවා නම් ඒකට රාගයෙන් තණ්හාවෙන් පටිච්ච වෙනවා. කර්ම බීජක් තණ්හා අනුසය සකස් වෙනවා. ඇහෙන් දැක්ක රූපය අප්‍රිය නම් අමහිර නම් එතෙන් පටිච්ච වෙනවා. දෙවෙනි වේසෙන් පටිග කර්ම බීජයක් සකස් වෙනවා. ඒ වගේම මේ ප්‍රියාප්‍රියාතර සංසන්දනය කළා මැන්නොත් අදුක්කම අසුකනම් අවිද්‍යාවෙන් මෝහෙන් අවිද්‍යා අනුසය උපදිනවා.
අනේ සංසන්දනය කළා මැනීම කියන කාරණේ පොඩ්ඩක් විග්‍රහ කළා.
සංසන්දනය මැනීම තමයි මම ඊයේ උදාහරණ දෙකක් අරගෙන කිව්වා. අර කේක් කෑල්ලක් කනකොටයි අර ගේට්ටුවක් හදනකොටයි. අර ගේට්ටුවයි මගේ ගේට්ටුවයි සංසන්දනය කළා. අර මං දැන් කන කේක් කෑල්ලයි අතීත කාව කේක් කෑලි මැන්න සංසන්දනය කළා.
අහංකාර, මමංකාර, මානුෂය
කියන්නේ අහංකාර මමංකාර කියන්නේ ඔය දෙකේම දෙකම. අහංකාර කියන්නේ මමංකාර කියන්නේ මමංකාර කියන්නේ මම ක්‍රියාත්මක කරනවා. අහංකාර කියන්නේ අනුන් කරන එක. අනුන්ගේ වැඩේට තමන්ගේ හිත ක්‍රියාත්මක වෙලා කිලුට වෙනවා. අහංකාර මම කරන වැඩේට හිත කිලුට වෙලා අකුසලයේ වටවන්න මමංකාර.
මාන උද්දච්ච අවිද්‍යාව කියන කාරණාවල
මාන උද්දච්ච අවිද්‍යාව කියන්නේ ඕකම තමයි.
දැන් බොහෝ පින් වහන්සේට තිරුවන් සරණයි.